ගණිතයේ උගන්වනකොට ගණිතය කඩපාඩම් කරන එකක් නෙමෙයි. ඒක ඥානගෝචර විද්‍යාවක්. ගණිතය කියන්නේ කඩපාඩම් කරලා කලා විද්‍යාවක් වාස් කඩපාඩම් කරලා දැන් හදන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකේ සීමාවක් තියෙනවා කලා විද්‍යාව. ඉගෙන ගන්න හැටියට සීමාවක්. ඒක හැබැයි ඉතින් කරන්නත් බැහැ. ඒ මට්ටම ඉක්මෝ. විද්‍යාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් හොයාගත්ත නැති යමක් තියෙනවා නම් හැඟෙල්ලගේ යමක් තියෙනවා නම් ඒකත් විද්‍යානුකූලව වතු කරලා ගන්න පුළුවන්. උබ්බේ අනුසුදේසු ධම්මේසු ජක්ඛමද පාදී ඥානංගද පාදී ආදී යකේ මෙහෙම නොඇතු විරු දහම් කිරී බව ඇස පහළ වෙනවා ඥානීය පහළ වෙනවා අහලා තියෙන්න ඕනේ ප්‍රඥාගෝචරය ඥානගෝචරය මේ විදිහට විද්‍යා නුවණ පහළ වුණා නම් ওই විදිහට පහළ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා යම් ප්‍රයාසයෙන් ඉතින් මේ නිසා ඒ වගේ මේ විඥාන ස්කන්ධ වශයෙන් ගත්තාම දැන් රූපස්කන්ධය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය විඥාන ස්කන්ධය කියන අපි වල පංචස්කන්ධය කියන දැන් මේ පංචස්කන්ධය කියවම සත්‍ය කොටස් වල තියෙන මේ පහයි. ඒ රූපස්කන්ධය එක ආකාරයි. එතනම අපිට වෙනවා රූපස්කන්ධයේ සියල්ල එකතු කරලා ගත්තා. රූප සියල්ල එක ආකාරය නෑ. යා රූප ප්‍රවේද අප්‍රමාණයක් කියන. විඩාකාර රූප තියෙනවා. හැබැයි සියලු රූප එකතු කරලා රූපස්කන්ධය කියන. ඒක නම් අපි කතා කරමු. රූපස්කන්ධය විග්‍රහ කරන්න කිව්වොත් එහෙම විග්‍රහ කරපුවම අප්‍රමාණ මෙවන් රූපස්කන්ධ තියෙනවා මේ මේ ආකාර තියෙනවා සබ්බ රූපස්කන්ධ තියෙනවා ඒවත් විවිධ ආකාරයි ද්‍රව්‍ය වස්ත වශයෙන් රූපස්කන්ධ තියෙනවා ඒවත් විවිධ ආකාරයි ඒක ටිකක් සාමාන්‍ය නැති මොහොත පුංචි පුංචි වස්තනි හරි අප්‍රමාණ රූපස්කන්ධ දී රූපස්කන්ධයේ දෛතිය ප්‍රමාණයක් ඉතින් ඥානීය අවශ්‍යයි මේක නේද ඉතලා මතක කරන්න ඕනේ ගණිත ශාස්ත්‍රයේ ඉගෙන ගන්න ධර්මවල ගණන් ඕන නම් ගණිතේ කරපාදම් කරන දෙයක් නෙමෙයි කියුවේ ඒකයි චක්‍රයක් කියාලේ ඒ චක්‍රානුසාරින් යමක් විතරලා හිතන් උත්තරේ ගන්න ක්‍රම කතාවට මම එක දෙනා උදාහරණ දෙකක් තමයි පොතේ. පොතේ තියෙන්නේ උත්තර. අපි පොඩි චක්‍රය ගත්තොත් පොඩි ළමයි දැනක දෙවරක් චක්‍රය. ඒකත් ගණිත ශාස්ත්‍රයේයි. දෙවරක් එක දෙකයි, දෙවරක් එක හතරයි, දෙවරක් තුන හයයි, දෙවරක් හතර අටයි, දෙවරක් දොළහ 24යි කියන දෙන්නේ කවුද කියලා චක්‍රය උත්තරයි දීලා තියෙන්නේ. හැබැයි දැන් මේ චක්‍ර න්‍යාය කරගත්තා. ඊළඟට පොතේ තිබුණේ දෙවරක් 20 කියන දැන් ඔයාලා ওই චක්‍ර න්‍යායයෙන් කියලා උලන් දෙවරක් විශ්ව කියන ලෙව ළමයට කියේ. දෙවරක් විශ්ව 40ක් කියලා ළමයා කියනවා. අර පොතල සීමාච්ච මොලයක් තියාගත්ත කෙනෙක් කිව්වොත් එහෙම තේරුම් ගන්න බැරුව මේ චක්‍ර කතාව දැකේ නැති. මොන පොතේද ඔබ තිබුණේ කියලා. දැන් පොතේ නැති එකක් මේ ළමයා කියන්නේ. කොහොමද අපි ඔබ පොකල පිළිගන්නේ ඔබ කියන්නේ. පොතේ තියෙන දෙවරක් 12 24 කියලා විතරයි. ඉතින් ඔය කිව්ව හදන දෙවරක් එක හතර වෙනවා මෙහෙම කියලා එක්ක කියා තියෙනවා. දෙවරක් 50 CI කියලා කොහෙද පොතේ තියෙන්නේ? ඔබ කියන දෙවරක් 50 CI කියලා ඔබ අමුතු එකක් දැකලා. ඉතින් ඔය හරියයි. මේ තමයි දෙතර මොලේ අයලා තියෙන්නේ. පොතල සීමා එක ගන්න මොලේ අයලා තියෙන්නේ තේරුම් ගන්න බැරුව. පොතේ තියෙන සමරහතාව චක්‍රයේ තේරුම් ගන්න චක්‍රයේ ගණන් හදලා තේරුම් ගත්ත ළමයා මොලේ අය. වැරදි කවුද? මෙන්න මේ අර උල්ලයන් හාසේ දේශනා කරලා තියෙන චක්‍ර සමුදය. ඒක ප්‍රධාන චක්‍රය තමයි පරිත්තහම පාල චක්‍රය කියන්නේ. ඒක චක්‍රය. ඔය චක්‍රයේ අනුකූලව හදන ගණන් විශේෂයක් හදන උපමා දීලා තියෙනවා කීපයක්. ඔන්න ඔය චක්‍රවලින් හදන වඩන් ගත්තාට පස්සේ ක්‍රම හතාව දැකලා පස්සේ ඔය අනුසාරයේ මුළු ලෝකෙම නම් හදලා ඉවර කරලා ඉවර කරන්න බෑ බණ කියලා ඉවර කරන්න බෑ. මේ චක්‍රානුසාරයෙන් හද හදා ගියේ හැ. උත්තරේ හරියන. හැබැයි පොත බලලා ඉතින් ඔබ පෙන්නන්න බෑ. දෙවරක් පණ ආදී යකිය පොතේ නැතුව වගේ තමයි. හැබැයි දෙවරක් වල 24ක් කියක් තියෙන චක්‍රේ දැනගත්තාම වැඩි කරන ක්‍රමේ දැනගත්තාම යන ඕන තරම් ගණන් කොච්චර කියනවාද කියලා ඉවර කරන්නේ අප්‍රමාණ ගණන් අහන දෙවල 200 කියනවා මේ මං කියන්නේ දෙවල 200 400යි කියන දැන් පොතේ කට්ටිවල දෙවල 24යි කියන පොතේදී ന്യാය ධර්මයට අනුකූලව චක්‍රාංශාරයෙන් හදලා ලක්ෂ දෙකක් වැඩි කළ හැකි ඕ ගාන කෝටි ගාන වැඩි කළ හැකි වැඩි කරලා තිබුණේ කරලා කියනවා චක්‍ර හතරව හරි උත්තරේ හරි නමුත් පොතේ පෙන්නන්නේ කිව්වොත් ඔක මම පොතේ පෙන්නන්නේ මෙන්න මේ වගේ පරිත්‍යාග පාල චක්‍ර කතාවක් දීලා තියෙනවා. දෙවරක් චක්‍රය වගේ තුන්වරක් චක්‍රෙ දීලා තියෙනවා, හතරවරක් චක්‍රෙ දීලා තියෙනවා, පස්වරක් චක්‍රෙ දීලා තියෙනවා, හදාගන්න හැටි කියලා තියෙනවා. වන් මේ චක්‍රානුසාරයෙන් බලන හැටි කියලා තියෙනවා විවිධාකාර පරිත්‍යාග පාල ක්‍රම. මූලික ධර්මයේ චක්‍රානුසාරයෙන් බල උදාහරණ උපමා දෙලා තියෙනවා. නම් කිසි මිනිසියෙක් මරණාට පස්සේ ඊළඟ අධ්‍යාපක උපත්තියක් ලබනවා. ඒ අතර මෙන්න මෙහෙම පරිච්ඡ සම්පාද චක්‍ර හතාවක් තියෙනවා කියලා චක්‍ර හතාවක් වෙනවා. යම් කිසි මිනිසියෙක්ගේ හිතක් පහළ වෙනකොට ඒක චිත්ත වීතියක් කියන ඉදාම සුළු මොහොතක පහළ වෙනකොට මෙන්න මෙහෙම චක්‍ර හතාවක් කියන්නේ ඒකට චක්‍ර හතාවක් වෙනවා. මෙලෝදි යම් කිසි ගති ලක්ෂණයක් ඇතුළ මෙලෝ යම් කිසි ජාතිකයේ පහළ වෙනවා. මිනිස් ජාතිය තුළම ඒ කටයුතු කරලා ඒ ගති ලක්ෂණ ඇති ගතිකයේ පහළ වෙනවා. ඒක නැත් ජාතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම ජාති දිනවා අපිලා දිනා ආර්ය ආතිය කියන. සුතජන විහිදපු අනාර්ය ජාති කී කියලා හිතේ තියෙනවා වනාහලා ධර්මාවබෝධය ලබාගෙන ආර්ය ආති කී කියන. දැන් යාට ආර්ය ආතිය. සෝදාපන්නය කී ආර්ය ආති කී. අනුදාගාමී කුද්දලා කියන ආර්ය ජාති කී. අනාගාමී කුද්දලේ කුණා කියන ආර්ය ජාති කී. අරිහතුන් වහන්සේ නම අකුණා කියන ආර්ය ජාති කී කුණා. ඉතින් අටපුරුෂ භුග්ගලා කියලා පුද්ගලයන් අදාකාරයකට ආර්ය ජාතිය පෙන්නලා තියෙනවා. හැබැයි එකම ආර්ය ජාතිකයක්වත් මෞපතෙන් උපන්න කිපදින ආර්ය ජාතිකයේ පහළුනේ නැහැ. මෞපතෙන් ආර්ය ජාතිකය පහළ කරන්න බැහැ. මිනිස් ජාතිකයේ පහළයි. මෞපතෙන් නැ උපදිනකොට මිනිස් ජාතිකයේ උපදිනවා. හැබැයි ආර්ය ජාතිය කියන එක හදාගන්න ඕනේ ධර්මය හරහා ධර්මයේ තුලින් ලැබෙනා වූ ජාති ස්වභාවය. ඔකයි දකින්න ඕනේ. ඉතින් මෙන්න මෙයාට මේ ජාතිය ඇති වෙනකොට ජාති විවිධත්වයක් ඇත්නම් ඒ චක්‍රානුසාරයෙන් දැක ගන්න ඕනේ මේ විවිධත්වයේ හැදෙන්නේ කොහොමද? අන්න සිද්ධාන්තයේ බල මොකද්ද? භවපත්‍ය ජාති. සිද්ධාන්තයේ බල දුන්නු. අන්න චක්‍රය. මේ භවපත්‍ය ජාති කියන චක්‍රය දුන්නාට පස්සේ පොතේ සියලුම ගණන් හදලා නැහැ. භවෙන් ජාතියක් හට ගන්න හැටි චක්‍රයේ වෙන්නේ නැති. ජාති වලවත්. විවිධාකාර ජාති කියන්නේ මනුෂ්‍ය ජාති, තිරිසන් ජාති, යක්ෂ ජාති, වේද ජාති, ඒ ඔක්කොම ජාති. අජීවි ජාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අජීවි ජාති කියනවා. සංහිදී වාගේවත් අජීවි ජාති කියලා පෙන්නනවා. ජාති ධර්මගේ. දේවල ඉඳගෙන ජාති ධර්ම. ඌර කුකුල ජාති ධර්ම. තමයි ඥාති හිතයි ජාති ධර්ම. මම කියේ නාලගත් එක ජාති ධර්ම. මේ සජීවී ජාති අජීවී ජාති ඔක්කොම වෙලා තියෙන ජාති මෙන්න මේවා. ටිකක් වෙන්න. ඉතින් ඔය අනුසාරී යමක් හදගත්තා නම් හදගත්ත ඔක්කොම ජාති. එක සජීවී එක අජීවී. දැන් ජාතියේ දුන්නාට පස්සේ පොතේ තියෙන්න ඕනේ නෑ. ඌරන් කුකුලන් ජාති ධර්ම කියතියි. එළුවන් හරකුණු ජාති ධර්ම කියතියි. හැබැයි නරි ජාති ධර්ම කියති වුණේ නෑ. බෝරුව ජාති ධර්ම කියලා ජාති ධර්ම පොතේ තිබුණේ. දැන් ජාති ධර්ම කරන ලගින හැටි දැක්කන ඔය අනුසාරින් දකින්නවා ලෝකෙ ඉන්නේ සියලුම සත්වයෝ ඔය ජාති කරදරේ වැදෙනවා. ඉතින් මොලේ නැත්නම් ප්‍රඥාව නැත්නම් චක්‍රයෙන් ඉහළ තෝරගන්න හැකියාවක් නැහැ. ඉතින් ජාති ධර්මයක් හැබැයි මේක හටගන්නේ සිද්ධාන්තයේ භවපත්‍ය ජාති. ඉතින් ජාති විවිධාකාර අප්‍රමාණ ජාති නම් බව සමාන වෙන්න පුළුවන්. අනිත් ඒරුම් ගන්න නැහැ. හේතුව සමාන නම් ඵලය සමානයි. හේතුන් පින්නා විවිධත්වය නිසා ඵලයේ විවිධත්වයක් දකින්න. දැන් ಜಾති විවිධත්වයක් ඇති වෙන්නේ බව විවිධත්වයක් ඇති නිසා කියලා ඥාන සම්පයුක්තව තෝරා ගන්න ඕනේ. ඒ නිසා කිව්වා පරිච්ඡමපාදයේ මහා සාගරය අතවයි කියලා. සිද්ධාන්තේ විතරක් ඉදිරියට වෙලා තියෙනවා. නමුත් සිද්ධාන්තයෙන් එහාට යන ලෝණක් ඇතුවහම පොතේ නැතිවා කියනවා ධර්මයේ විරුද්ධ දේවල් කියනවා කියලා අර න්‍යාය ධර්මයට අනුකූලව කියා දෙන දෙයට විරුද්ධව කතා කරලා පුරවා කරලා වහලා දානවා මිනිස්සුගේ වරද. ඥානවන්ත වෙන්න තියෙන වාග්ය වහලා දා. එතකොට ඉදේනෝකද මිනිහට යථාර්ථය දැනගැනීමේ හැකියාව නැති වෙනවා. චක්‍රය දීලා තියෙනවා චක්‍රානුසාරී දැනගන්න ක්‍රමේ දෙන්නලා තියෙනවා. ක්‍රමේතනෝ බුද්ධියේ බලපුවා. ඉතින් ඥාන ගෝචරලා මේක පටන් ගන්නවා. ඒ ජාතිය හද ගන්න. එහෙනම් මොන මොන ජාතියින්ද හද ගන්න? මිනිස් ජාතිය හටගන්නේ මිනිස් බව ධර්ම. දේව ජාතියක් හටගත්තා නම් දේව බව. තිරිසන් ජාතියක් හටගත්තා නම් තිරිසන් බව. යක්ෂ ජාතියක් හටගත්තා නම් යක්ෂ බව. දැන් ප්‍රවේද පිළිනා මේක අප්‍රමාණ. සාගරයේ දැසාවයි කිව්වේ ඒකයි. මනුෂ්‍ය ජාතියක් තියෙනවා මනුෂ්‍ය බව. මනුෂ්‍ය ජාතිය සියල්ලෝම සමානයි. එකිනෙකාට වෙනස් අදහස්, වෙනස් හැලරු, වෙනස් ආකාර. එහෙනම් ඒ ආකාරයට යාසියක් හදගත්තේ ඊට අනුකූල බවකි. එහෙනම් මිනිස් වර්ගයක් විවිධාකාර නම් මිනිස් බවත් විවිධාකාරයි. දැන් ඥානගෝචර ධර්මයක් කවුද? ඔය විදිහට පොතේ කියලා නැහැ, කොයි පොතේද තියෙන්නේ කියලා හරියන්නේ නැහැ දැන්. පොතෙන් දුන්නේ ඥානෙ විතරයි, දැනගන්න ක්‍රමෙ විතරයි. ඥානෙ තියුණා, මොලයක් තියුණා, තේරුම් ගන්න පුළුවන්කමක් තියුණා, ඔය අනිසාරයෙන් බව තෝරා ගන්න. අන්නේ දැනගන්න ක්‍රමෙ. එහෙනම් භවයේ විවිධාකාරයි. භව මූලයේ මොකක්ද? උපාදාන මතය භව. එහෙනම් උපාදාන ඒකාකාර විවිධාකාර භව හටගන්න ක්‍රමයක් තියෙනවා. විවිධාකාර භව හටගන්න නම් උපාදානක ඊමත් විවිධාකාර වෙන්න ඕන. එතන තමයි විවිධාකාර හේතුඵල වශයෙන් විවිධාකාර භව හටගන්නේ. දැන් ඔබ තමයි ධර්මයේ චක්‍රයේ තෝරා ගත්තා නම් විහාර ප්‍රදේශයක් දැනගන්නවා ධර්ම අවබෝධය. එකත් එකක් විභාම යන්සාරයෙන් දැනගන්න පුළුවන් කමේ වෙන්නේ. උපාදාන විවිධාකාර නම් භව විවිධාකාර වෙන්නේ නැහැ. භව විවිධාකාර නම් ජාති විවිධාකාර වෙන්නේ නැහැ. එහෙනම් උපාදාන විවිධාකාර වෙන්නද? උපාදාන වල පත්‍ය මූල ධර්මය මොකක්ද? සංහා පත්‍ය උපාදාන. සංහා විවිධාකාර නම් දැන් උපාදාන විවිධාකාර වෙන්නේ නැහැ. සංහා යම් ආකාරයකට උපාදානී ස්ථනුකූල. සංහාකාර විවිධාකාර වෙන්නද? වේදනා විවිධාකාර වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මූලික කොටස් 108කට විග්‍රහ කරලා තියෙනවා. ඔය පිළිවඳව තර්කයක් ඇති වුණා විස්තරණ වහන්සේ නමකයි එක්තරා බමුණෙකු අතර. වේදනා කී ආකාරද? ආමතුරු කියනවා තුන් ආකාර. එක අවස්ථාවේ වේදනා දෙ ආකාරයක විග්‍රහ කරන බාහනා කහ දුනාල බමුණ. එයා කියනවා නෑ නෑ මම බුදුරජාණන් වහන්සේ කතා කරේ වේදනා දෙ ආකාර. එයා කියනවා. ඒක උපේක්ෂා වේදනා. ඒක සැපදුෘති කරව වැඩේ. පිළිගන්නේ කොච්චර කිව්වත් තුන් ආකාරය. එකෙනෙක් යහමතුරු කියලා තුන් ආකාරය කියලා මාංශය කියන දෙ ආකාරය. ඔය තර්කසාර වාද කරලා දෙන්නටම දෙන්නා විසලමක දැක්ක ඇන්ද ගියා අපනහස. දැන් අහගෙන ගියා දෙන්න දෙපත්ත දෙන්න. ප්‍රශ්නේ විසඳුනේ නෑ. මේ කාරණේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරගුණාම මේ මොඩිය දෙන්නටම මං කිව්ව එක තෝරාගන්න බැරි වුණා කිව්වා. මම ඊළිය අවස්ථාවේදී මෙයා බෙදලා පෙන්නනවා. මේ අවස්ථාවට අනුව මම වේදනාව එකක් වශයෙන් පොදුවේ වේදනා ස්කන්ධය වශයෙන් දේශනා කරලා තියෙනවා. සැප වේදනා දුක් වේදනා කියලා දෙකකට බෙදලා දේශනා කරලා තියෙනවා. සැප දුක් උපේක්ෂා කියලා තුනකට බෙදලා දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය හයට අනුකූලව චක්කු සංපස්සජා වේදනා, රූප සංපස්සජා වේදනා, ඝාන සංපස්සජා වේදනා මේ ආදී වශයෙන් හය ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් එහෙමත් වේග කරලා තියෙනවා. අතීත අනාගත වර්තමාන වශයෙන් කිවිච්ච වේදනා පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. මෙහෙම 108ක දැනකා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ කියන ධර්මයේ තේරුම් ගන්න බැරි මිනිස්සු එක තැනක් කල්ලාගෙන නෙවෙලා එච්චරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා මෙහෙම කිව්වයි කියලා හර්කවාද කරන ඕඩක මේ න්‍යාය ධර්මයේ වෙන්න පුළුවන් මේ තුනේ තේරුම් ගන්න ඕනේ කියලා මහත් දේශනා දැන් ඉතින් පොතක සීමාවේ සීමා කරගත්ත මානසිකත්වයේ කියන ඉඳගෙන තර්කවාද කරනවා ඒ නිහඬ අර විග්‍රහයේ යථාර්ථයේ වෙන්නකොටම ඒ මොකද කිව්වේ කවුද එහෙම කතිය අදීන්නේ එහෙනම් අපි අර විදිහට කියලා සංහා විවිධාකාර නැන්නා උපාදාන විවිධාකාර වෙන්නේ නැහැ. වේදනා විවිධාකාර වෙනකොට සංහා විවිධාකාර වෙන්නේ. වේදනා විවිධාකාර වෙනවා වේදනාවේ මොන මොකක්ද පස්සපත් යා වේදනා. ස්පර්ශ විවිධාකාර නිසා වේදනා විවිධාකාර. දැන් ඔබ ඥානවන්ත නම් තේරුම් ගන්න පුළුවන් මොකද ආයි පොත් හොයන දෙයක් නැහැ ඔය. නෑ ස්පර්ශ කොහොමද විවිධාකාර වෙන්නේ? හරායතන වල විවිධාකාරයක් තියෙනවා ස්පර්ශ විවිධාකාර වෙයි. නැත් බලආයතන විවිධාකාර වෙන්නේ නාම රූපයන්ගේ විවිධාකාරත්වයේ උඩ. නාම රූප විවිධාකාර වෙන්නේ විඥානපත්තා නාම රූපන්ගේ විඥාන විවිධාකාරයේ උඩ. නැත් ජාති අප්‍රමාණ විඥාන ප්‍රමාණ. අන්න හොයාගන්න බැරි විදිහට. හැබැයි මෙච්චර කාලයක් හංගගෙන ඉඳපු එක කියනකොට තරහයි. ඒකත් වැරදි ආකාරයෙන් ගන්න. සංගවරු බොදුමගා කලෙවිලා කිව්වහම බුදුරජාන් වහන්සේටත් එහා දැනීමක් තියෙන බුදුරජාණන් වහන්සේට හැකියාව දෙන විදිහක් මේ කලිවිලි දක්වලා තියෙන ගේතන් ඥානය. ඒකවත් තෝරාගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ හැඟවුණා නම් කාර්යද විරුද්ධ කරන්න පුළුවන්. අනාවරණ ඥානයක් ඇති බුදුරජාණන් වහන්සේ හැඟවිච්ච එකද මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක වරද්දලා වරද්දලා ගිනහල. යම් දෙයක අර්ථ වස්ලවාගෙන කියන එක තෝරාගන්න බැරුව භාෂාවට සීමා කරගෙන කියන වචනෙන් හරිය නියුට අවබෝධ වෙන ධර්මයේ කියන්නේ වැසත්තේ පත් වුණාට පස්සේ අන්න විවෘත කළ දුන්න බුදුමහරු බුදුරජාණන් වහන්සේ විවෘත කළ දුන්න මග පහු කාලයක ගේන විවිධ විදිහින් තේරුම් ගන්න බැරි වෙන නිසා කරු වැදෝනේ හැලුණු අන්න ඒක තමයි ආයතනයක් මෙන්න මේකයි හොයාගන්න ක්‍රමය කියලා කලින් දැක්කල වෙන්නේ නමුත් ඕක නෙමෙයි දැන් කියන්නේ පිරිපිනි හෝ දැනදැන හෝ නොදැනපු බුදුරජාණන් වහන්සේට වඩා එහා කෙනෙක් පහළ වින්දා දැන් අමුතු එකක් වෙන්න බුදුරජාණන් වහන්සේ වෙන්න පිළි හැඳෙවිච්ච එකක් තිබිලා ඒක වෙන්න ඕන කියලා මේ වෙන්නන්නේ කියලා එහෙම කතාවක් කියනවා දැන් ලෝකයා මුලා කරන්නේ ඒ කිව්ව වචනවත් තෝරාගන්න බැරි මිනිස්සු කොහෙද යමක් විවේචනය කරා නෑ දැනෝනු බුදුන් කිය බුදුරජාණන් වහන්සේ හැඳෙවිච්ච එකක් ගැන කතාවක් මතක තියෙනවා බුදුරජාණන් වහන්සේට අනාවරණඥාණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ හැඳෙවිච්ච එකක් නෑ ලෝක හැබැයි අපි හෙව්වොත් හොඳයි බුදුරජාණන් වහන්සේ දුන්න එකම දේ කියන්නේ ඔප්පු කරන්න උගන්වන්න පුළුවන් හැබැයි කෝ කියන්නේ කොහොමද 2000 ගාන අතිසේ කිසිම ඇදයක් බලුද්දක් නැතුව ගෙනාවා කිව්වෝ කොහොමද ඒක ඔප්පු කරන්නේ එහෙම ගෙනත් තිබුණා බෝ පාරම්පරිකව ගෙනාවා අවුරුදු 1000 ගාන ඉඳන් ගෙනාවා අතුවාටිකාවට විරුද්ධ වෙන්නද එතකොට ඒ වගේ මේ කිව්වොත් දහම් පොතට විරුද්ධ වෙන්න බෑ කියලා දහම් පොතේ තියෙන කතාව වෙන එකක් කියන්න බෑ කියලා සීමා කරනවා අනුතරමින් ඒ ගෙනාවා දහම් පොතේ හෝ තියෙන භාෂාව බැලුවොත් අපිට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාෂාවයි මේ අදහස් කතා කරන්නේ. එවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාෂාවෙන් කිව් එක තමයි ගෙනහලා ඉතින් මාතලේ අලු විහාරයේදී ගාන්තාරුර කලේ යම්කිසි අක්ෂර හරහාවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අකුරු තිබුණාද? පාලි අකුරු නම් තිබුණේ නැහැ. පාලි අකුරු අද වෙනකන් නැහැ සිංහල අකුරු තියෙනවා. පාලි අකුරු කියලා අපේ ජාතියක් ඇත්තේ නැහැ. පාලි භාෂාවේ શબ્දේ කියන්නේ සිංහලෙන් අකුරු හදාගන්න. හදාගන්නේ ඒක පාලි භාෂාව කියන්නේ. මේ අකුරු හදාගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ අකුරු හදාගත්තද? එහෙම ඔප්පු කරන්නේ නැහැ. මේ පස්සේ කාලෙක දැන් අවුරුදු 1000 කට ඉතින්ද හදාගත්ත શબ્දෙට මොනවා හරි අකුරක් තියෙනවා. ඊය හදාගත්ත මුල් අකුරවත් අද නැහැ. තිබුණාම ඔප්පු කරලා තියෙන එකම දේ දෙලි. දෙලි වල අකුරු කොටලා තියෙන්නේ. බුදුදහම ගැන හෝ පූජා කරන විහාරස්ථාන ගැන හෝ එදා සිට සිංහල මිනිස්සු කතා කරපු භාෂාවෙන් කොටලා දිනවා අකුරු සහ ඒවැය ශබ්ද කරන ක්‍රමයක් තියෙනවා. දැන් ඉතල අපි අද කතා කරනවා කියන පාලි භාෂාව කියන්නේ අද මේ හදායි තියෙන භාෂාව සිංහලෙන් කතා කරන්නේ. ඒ જાති එකක්වත් ඒ සෙල්ලිපි එකවත් නැහැ. එහෙනම් අද කතා කරන අකුර අවුරුදු 1000කින් ඉස්සර තිබුණයි කියලා. ඔප්පු කරන්නවත් සාධක නැහැ. අද කතා කරන වචනයක ශබ්දයක් ඉස්සෙල්ලාම කතා කරන්නේ ඒ ශබ්දයෙන් කියලා පෙන්නන්න සාධක නැහැ. සාධක තියෙනවා වෙනස් එකක් කතා කරගන්නවා. අගත අනගත චතුදිස සදස දිනේ. පැමිණි නොපැමිණි දියුන් දසීම් පැමිණි පැමිණිල සංඝයාට පූජා කරන ලදී කියලා අද සිංහල භාෂාවට ඔක පරිවර්තනය කරගන්න. අද තියෙන පාලි භාෂාව කියලා අද හදාගත්ත එකකින් කියවනවා. ආගත අනාගතස චතුදිසස සංඝස දේම කියලා ඔක හැදින්නවා. අද භාවිතා කරන අකුරු පාලි අරගෙන බැලුවා. අද අරගෙන බැලුවා නම් අද භාවිතා කරන්නේ ආගත නාගතස කියන අගත නාගත කියන එකක් කියලා නේද අවුරුදු 1000 කට ආගත නාගතස ජාතු දිසස කියන්නේ අගත අනගත චතු දිස කියන එක භාවිතා කරනවා කොහොමද ඔය අකුරු අද තිබුණ අකුරක්වත් ඒ දෙලි වල නැහැ එදා තිබුණේ නාගරක්ෂ කියලා වෙන ජාති පදී හදිස් එයා සිටියා පෙරිපෙරි කියනවා නම් මේදී අපි කොහොමද කියන්නේ අපි අද පොතේ ලියා තියෙන පාලියෙන් කියා තියෙන රටහන ශබ්ද කතාව පදියා ශබ්ද කරපු හැටි බුදුරජාණන් වහන්සේ කාලේ ඒකමයි තිබුණේ මොන වෙලාවෙ ලොප්පු කරා වෙනස් එකක් තිබුණා ඔප්පු කරන්න හේතුව තියෙන්නේ එතකොට අනිසරි දවස් කියන එක මෙච්චර කාලයක් ගෙනාවු ඉතිහාසය අවුරුදු 1000 කලා ගාන ගෙනාවු ඉතිහාසයේ ඇයි කඩ කරලා කතා කරන්නේ මෙවට ඉන්න දෙන්නේ මොකද කියන්නේ දහස් ගානක් ගෙනාවේ ඇත්තද බොරුද කියලා පොත බලලා තමයි හොයාගත්තේ. බෞද්ධය කිසිම දවසක දස අකුසලයට අයිතිවන්නා වූ දෙයක් භාවිතා කරලා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා. දස අකුසලයට අයිති දෙයක් භාවිතා කරලා නැහැ. තියෙන්නේ බෑ. ප්‍රලාපය කියන්නේ හත්වැනි අකුසලය. දස අකුසලයේ හත්වැනි එක ප්‍රලාපය. ප්‍රලාපය කියේ මොකද්ද? සිදු නොවුවා සිදු හේගීම ප්‍රලාපය. නොසිදු වුවා සිදු හේගීම ප්‍රලාපය. දැන් අපි දිගටින අතිශයෝක්ති කියන්නේ මොනවද? බුදුදහම අතිශයෝක්ති කියන. අපේ ආතා වර්ණනා කරන්න කියලා මම අතිශයෝක්තියක් දාන. අපේ ආතා හරි පිංකාරි. මේ ආතා හිතව පොල් ගහ. දැන් මේකෙන් ගෙලි 7 8 10 15 ගන්න. ආතා ඉන්න කාලේ එක මුරියට පොල් ගෙලි 1000ක් 1500ක් මේ ගහේ ගන්නවා. එයාගේ වාසනාවට මම අතිශයෝක්තියක් දාන. මේක අතිශයෝක්තිය අපි ගල් කරන පත්තුපියල් වින්නේ නැහැ. මම කිව්වොත් එහෙම ආසාවරණා කරන්න ගියා මේක හැම පොල් ගෙලි 1000ක් 1500ක් ගන්නවා ඒ කාලේ කියලා මම කිව්වොත් එහෙම ආසාවරණා කරන්න ආසයි පින්බර්ණා කරන්න මම කියා තියෙන මොන තරම් අපරාධ නීච කතාවක් එහෙනම් වැඩි කරලා දාලා හිටන් නැති එකක් ඇති කරලා කියනවා කිව්වොත් මේ ප්‍රාපේ රොසිදුවා සිදුවේ කියන මේ ප්‍රාපේ බෞද්ධයෙක් ගන්නවා නම් ඒක බෞද්ධයා කියලා නමක් කියනවා නැහැ ඒ අවුරුදු 1000 කට ඉතිහාසයේ කොහොමද තියෙන අපි ජයතිරි මහ බෝධීන් වහන්සේ ඉන්දියාවේ ඉඳන් මෙහාට ගෙන්නේ වුණා. හතරම් බෝධිය හදලා ගෙන්නේ. හතරම් දුන්නලු ධර්මහාසන කරච්චිලු. විසකර්ම දිව්‍ය පුත්‍රය ඇවිල්ලා නැත්නම් අතෙන් අත ගාලා ඉඳන් මේ බෝධිය හදලා දුන්නා. මේ බෝධිය වට සියන් 9ක්. සියන් 5ක් උසයි. ඒකේ කට සියන් 3ක් විස්කම්බේ තියෙනවා. ඒ හතරම් තහඩුව අඟල් අතක් ගන්නකමයි. දැන් අතිශයෝක්තිය කියලා බොරුවක් මේක දාලා නැහැ කිව්වම අපි කොල්ලන් තියෙන මොකද මේ පොච්චිය සංගවිතා තෙන්නාන්සේ උත්තරයක දේවානාපිත රජුන්ට දුන්නා. මේ පොච්චිය ගැන සාදු කියලා ඉතින් ඔක්කොම එකලා කියනවා සාදු කියලා. අනේ පොච්චර වාසනාව දෙක ආදි දුන්නා. පොඩ්ඩක් විවස්තර බුද්ධියෙන් බැලුණා අලි හදේට උසන්න පුළුවන් කද නේද? සත්තරන් ගණාංගලක බල කොච්චරද? ගණාංගල් අඩක රත්තරන් තහදී ප්‍රමාණිය කොච්චරද? වත්ත කියන්නේ නැමෙයි. උසරියම් පහ කෝටි එකට තියන් තුනක වල ප්‍රමාණය ආදී හතරම අර කල ප්‍රමාණය ඔය තියෙන මහ කෝටි අලි හදේන උසන්න පුළුවන්. ඒ අධිශයෝක්තිය දාන කියා බොරුවක් නෑ. අධිශයෝක්තිය කියනවා වෙච්ච නැති දෙයක් ඔය විදිහට වෙන්න එක මිනිහක් අවස්තන එකක් නිසා වෙන මොකක්ද? තවස්සන ඇති කරන්න පුළුවන් යථා ශ්‍රද්ධාවක් නැත්නම් අන්ද භක්තියක් ඇති කර හැකියි. අන්න මේක පින්නවනේ අර කළු පාට කියේ නැත්නම් නිල් පාට කිරණක් ගැන පින්නේ. අඳුරු කිරණක් ඇති කියලා මොහොමයි. එහෙනම් අපි සාදු කියලා ඉතින් බෞද්ධ ඇටි සාදු කියලා වුණා සාදු කියන්නේ කියොත් වෙච්ච නැති හැට අපි විශ්වාස කරනවා. අපි ඒක බොහොම ගෞරවයෙන් පිළිගත්තොත් එහෙම අපිට මොකද වෙන්නේ? දැන් අවුරුදු 1000 ගාන අතීතයේ ඔක පොතේ ලියලා තියෙනවා. අවුරුදු 1000 ගාන අතීතයේ කියලා සම්බන්ධ කරලා තියෙන මහා වංශයේ තෝක තියෙනවා. අටුවාවේ තියෙනවා. දැන් අටුවාවේ තියෙනකෙ විනය අටුවාවේ තියෙනවා. ඒක ඊටත් එහාට බුදුකෝ සාහෘදයෙන් පටන් ගන්න එක මේක. ඒකෙත් තෝක තියෙනවා. අවුරුදු 2000 විතර වර්ණයි තියෙනවා. එහෙනම් 1500 විතර වර්ණයි. දැන් මේ පරිණිදා මෙච්චර කාලයක් පරදක් නැතුව ප්‍රශ්නයක් නැතුව විනාඩියක පිටකම ගෙනියන්න ඕනේ. ඕකට විරුද්ධව කතා කරන්න ඉන්නවා අපි. නිවන් දකි. ඔවා. ඉතින් මේක මෙයා තේරුම් අරගන්න ඕනේ. පොටි දිමරාට ගන්න එපා කියලා කිව්වේ මේක නෙමෙයි. ඔය බෙර පොත් වල ඒ කිව්වේ. බුද්ධහම පොත්වල නෙමෙයි. බුද්ධහම කිය ඕන බල හැලලා කිව්වේ තමයි. ඒක පිළිගන්න ඕනේ. ඇත්ත කියලා තියෙනකොට ඒක රාහක වර්ණා කරලා නැතිව ලියලා හිටන් මේක රහස් වෙන දිනු. අවුරුදු 10 ගානක් තියෙ හැවැත්තුවා මිසක් මොකද ඇත්තක් දෙනවද? ඕක පිළිගන්න අවස්ථාවක් හැවතුණා. දිව එතන පටන් ගියා. ওই දවල් නාකේ මේ මැටි පොත්තියක් තිබිලා හිටන් මේ පොඩි පොත්තිය කියලා හිටන් බුදු කලයක් නැහැ කිව්වා කියලා ওই තරම් පේනවා නේද? මොකක්ද කිව්වේ? කිව්වදී වෙච්ච දේ කිව්වා. ඉතින් ඔච්චර පොත්තියක් තිබුණා ඕක ඇත්තම අද හරලා බලන්න ඔය පොත්තිය තියෙන බව දැනගන්න පුළුවන් ඕන තරම් කඩු තියෙනවා නතරම් පොළොවක් තියෙනවා හරන්න ඕනෙත් නැහැ. අද නවීන පාසල උපකරණ තියෙනවා නතරම් පොළොවක් තියෙනවා හොයාගන්න. නෑ ඔච්චර මහ පොත්තියක් තිබුණා ඔය දෙවි මහ පොත්තිය නැහැ ඉතින් නතරම් පරික්ෂණ කරන්නේ පරික්ෂණය කරාම ඕක නතරම් පොත්තියක් තියෙනවා දැනගත්තා. ඉතින් ගොරේ පොඩි තියෙන ඕක වෙන්න පුළුවන් දෙයක් විතර කිව්වේ. නොහිදු වූවා හිදු සිහිදු කියන්නේ ප්‍රලාපය හතරේ වාපරණය. හතරේ වාපරණය මේක අලංක වෙලා හිටන් දුන්න ඔය කතාවෙන් අපිට මොකක්ද ඇති? පුණ්‍ය කර්මයක් ඇති වෙන සාධු. කල්පනා කරලා බලන්න ඕනේ මේ මොනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ප්‍රඥාවන්තීට ගෝචර. මොන පොතේ ලෝක තිබුණේ කියන්නේ නැහැ ඒ වර ඇහෙනකොට තේරෙනවා. මෙහෙම ක්‍රම න්‍යායයක් තියෙනවා. අර ගණන් හදන ළමයාට ගණන් හදන ක්‍රමයේ කියා දීලා තියෙනවා ළමයා කොහොමද ගණන් හදන ක්‍රමයේ තේරුම් ගත්තා. දෙවලක් චක්‍රේ ගයින හැටි ගණන් හදන හැටි තේරුම් ගත්තා. දෙවලක් ඒ භාගීය ඒවා කිව්වා 50 කියලා මම උත්තරේ දෙන්නේ. ගුරුවරයෙක් ළඟ ඉඳලා බෙන්නා ඔයා ගණිතයේ පිළවන් මම උපාධිකාරී ගණිතයේ පිළවන්. බාදලා හදන බාදලා ඒවා 50 දීය. ඔය පොරු කතාව මොන කොටේ දොහොදී මන්න පිළිගන්න. අල්ලා මම කක්ද. එයර සැකේකුත් ඇති වෙයි දේවල් 50 කියයි කියන එක මම පිළිගන්නේ නැහැ මම ගුරුවරයා පිළිගන්නේ උපාධිකාරී. මම නම් එහෙම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි නේද දේවල් 50 කියයි කියන මම දන්නවා කියලා ගත ගමන් අර ඒක දෙයක් ලබන. මතාර උපාධි වටාය ගන්නවා. එහෙනම් මේ ගුරුවරයා හින්දා උපාධිධාරී කෙනා හින්දා මෙයාගේ තත්ත්වය තියෙන කෙනා ලෝකෙ පිළිගත්තේ නැත්නම් දේවල් 50 65 කියලා එයා කියනවා දැන් ඉතින් මම එයා කියන එක පිළිගන්නද හරි. ඒක ඔයාට වැරදි දන්නේ. වටනා වැරදි නැහැ ඔක්කොම දේවල් 50 75 හරි. මේ වාර විතරක් කුංචි ළඟ ගන්නේ මේ ගුරුවරයා කියන්නේ අන්න ඒ වගේ මේ බුද්ධහා වෙනන්නේ න්‍යාය ධර්ම චක්‍රාන්සාරී හදන ක්‍රමය මේ ප්‍රමේ තේරුම් ගත්ත දවසට එයාව නවත්තන්න බැහැ තේරුම් ගන්න න්‍යාය ධර්ම ඥානවන්තීත ගෝචර ඊට පස්සේ ආයතනයක් අරමුදේ මේ පොතේ කියුණා කියලා පරම්පරාවන් කියලා කියත් තව කිව්වා කියත් ඒක වෙනස් කරවන්න බැහැ වෙනස් කරන් ගන්න ක්‍රමයක් න්‍යාය පිටන න්‍යායයේ එකකෙනා තේරෙනවා එකක බව මෙන්න මේ දෙවිවරුනේ ධර්ම අවබෝධයක් ලබා ගන්න. ඒක සීමා කරලා, වැඩ වැඳලා, නැති බොරු ගහලා, ප්‍රලාප ගොඩ ගහලා, පොඩි ප්‍රලාප නම් නෙමෙයි. කියන්නේ තියෙන ප්‍රලාප කියලා ගලක් උඩ නැහැ මුතුව ගලක් උඩ නලු. ගල් පැලෙන බොරු කියන්නේ කතාව වැඩි. මෙන්න මොනවද කරලාද? මේ තියෙන පොල් ගහේ ඉතර දැන් අතු හතරයි වේලෙන්නේ මුරේක. අපේ ආසන්න කාලේ අද 500ක් වෙලිලා මේක 500ක් වෙනවා කියලා පිළිගන්න. වෙනවද? අතිශයෝක්තිය කියලා හරි එහෙම එකක් තියනවාද ඒක? ඒක අතිශයෝක්තිය කියලා කියන යථාර්ථයක්ද නැත්නම් වෙන කෙබර ගන්න ඉන්න කෙබරයක්ද? දැන් විතර ගන්න ඕනේ මේ වගේ. ඉතින් මේක අපි මෙච්චර කාලයක් කරලා තියෙන වැඩි හරියක් ඔය පොත් කියනවා වංශ කතා පොත් කියලා. කියන තරම් වංශ කතාවල තියෙන මොනවද? වර්ණාකරන දෙයක වර්ණාකරන දෙයක් නැති මුලා 1000ක් විතර දාලා දිනා අධිවේගී කිය. පහර ගහන ඕනේ අර පහර ගහන්න. කිවල සත්යක පෙන්නන්න නැතුව යන්න ළම විතරක් ගාවල ඉඳන් නීතිය කියලා ඉඳන් දාලා නිකන් ඉඳලා තියෙනවා. ඔය දැන් ඊව තමයි මේ මුත්තලක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ වැනි විවේචනය කරන්න අමුතු දෙයක් නැහැ. මම ඒකයි කිව්වේ. අපිට අවශ්‍ය කරන්නේ මේ ධර්ම කොටස් ටිකක් තියෙනවා. මෙන්න මේ ටික හේතු වල න්යායෙන් තේරුම් ගත්තාම නිවන් දකින්න ඇති. එකේ තේරුම වරිනා අයිකට විමර්ශනය කරන්න යන්න දෙන්නේ නැහැ. නමුත් යථාර්ථය තියෙන ස්වභාවය කියන්නේ ඕවා ඕකද පිළිගන්නේ කියලා ගන්න පිළිගatiද හේතු සාධක. ඒකයි විතරක්. දැන් මේ විඥානීය පිළිවඳන දේශනා කරව මූල ධර්මයක් තියෙනවා. ඒ පොත් බලපුවාම තවත් න්‍යාය ධර්මයේ දෙකකවා බෙන්න ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඔය කියන වංශ කතා නෙමෙයි. ඔය කියන බොරු අටුව ආවල් ගොතලා තියෙන අතිශයෝක්ති අටුව ආ නෙමෙයි. ඊට එහා හරියට තව තියෙනවා. අර ඒවා පිළිගන්නේ න්‍යාය ධර්මයේ එකලෝ පැහැදිලිව පේන නිසා තියෙන නිසා. ඒක නෝණින් බලවන්නේ ඒක තෝරගන්න. එනවා ඔක්කොම අරන් ආවේ ඒගොල්ලෝ. ඒකව පිළිසත්. මූලික බුද්ධහම ගෙහෙටන් ත්‍රිපිටකය කියලා ගිනාවේ. ඒවත් කියමු වංශ කතා අටුවා කතා කියලා ගිනාවේ. ඔක්කොම එකම පිළිසත් නිසා කවුරු කිසි දෙකක් කරපු එකක් නෙමෙයි. ඒක කවුරු මොනවාරිවා කවන්නේ අපිට බලපුවාම ඒකෙන් දැනගත යුතු කොටසක් තියෙනවා. අන්නේ කොටස න්‍යාය ධර්මයේ එක හරියට තියෙනවා පැහැදිලිව පේනවා ත්‍රිපිටකයේ සූත්‍රෝ. ඉතින් අපි යන්නේ ඉතින් අපි අරගෙන බලුවොත් මේ විඤ්ඤාණ හයක් ගැන විග්‍රහ කරලා මේ විඤ්ඤාණ හය හැදෙන හැටි පෙන්වනවා. මේ එකම විඤ්ඤාණයේ පහළ වෙච්ච යම් කිසි ස්ථාන අනු ඒකට මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ කියලා නම් කිව්වට මේ ඔක්කොම විඤ්ඤාණම තමයි කියන්නේ. මේ දෙක උපමාවක් වෙන්නේ. පිදුරු ටිකක් අරන් ගිනි දැල්වනවා. දර ටිකක් අරන් ගිනි දැල්වනවා. තෙල් දාලා ගින්නක් දැල්වනවා. ඉතින් ওই විදිහේ එක එක විදිහේ ගිනි දැල්වනවා. මේකට කියනවා මේ පිදුරු ගින්. මේ දර ගින්. මේ තෙල් ගින්. මේක පටන් ගත්ත ගින්න පටන් ගත්ත මොඩිකේදී අරගෙන ඒ නමින් භාවිත කරනවා ගින්න. මෙන්න මේ වගේ. නමුත් ගින්න එකමයි. විඩාකාරී 15. මෙන්න මේ වගේ දැනීම කියන විඥානයක් තියෙනවා. දැනෙන ස්වභාවයක්. දැනෙන ලක්ෂණයක් තියෙන ආරම්භන විඥාන ලක්ෂණ. ඒ මෙන්න මේ ලක්ෂණයක් දැනගන්න පුළුවන් දැනෙනවා වැටෙනවා කියන මේ සත්‍යෙටපත් වෙන ස්වභාවය. මෙන්න මේ විඥානයේ ඇහැ නිසා හටගත්තුත් කියන චක්කු විඥානය. මේ දැනෙන ස්වභාවයේ කන මුල් කරගෙන කල්නාර මුල් කරගෙන අරගෙන හටගත්තු. කන ඉන්ද්‍රිය කරගෙන. ඒක ශබ්දයක් අරගෙන වෙලා. ඒ හේතුවෙන් හටගත්තුත් කියන සෝත විඥානය. නමුත් උනේ දැනීමක් නම් පෙනීමෙන් හටගත්ත දැනීම එකක් ඇහිවීමෙන් හටගත්ත දැනීමක් එකක් දැනීම වශයෙන් එකයි ආකාර දෙකක් පෙනීමේ ස්වභාවයෙන් ගන්න එක හතරක් කොහොමද දැනගන්න ඇහිවීම ස්වභාවයෙන් තව දෙයක් දැනගන්න හැබැයි ඔය දෙකෙන්ම දැනගන්නේ වැඩි එකක් තියෙන ගන්න සුබද කියලා ඒකට නාය කියන ඉන්ද්‍රියට මේක වදනවා ඒකෙන් දැනීමක් කියලා එකක් දැනීමක් හැබැයි ඒකට කියනවා ගාන විඥාන නාසයේ මුල් වෙන අවුලැනි හැබැයි ඇහැටයි කනටයි නාසයටයි ගන්න බැරි එකක් ඉවරද සසේ ඇහෙන් බලන්නත් බෑ කනින් ගන්නත් බෑ නාහෙන් ගන්නත් බෑ ඒක දිවෙන් ගන්න ඕන දිව මුල් කරගෙන හටගත්ත දැනීමට කියව ජීවහා විඥාන ඇස කන දිව නාසය කියන මේ හතරේම ගන්න හරියක් තියෙනවා කයත් ලබන්නා වූ කායික පහසක් තියෙනවා ඒකයි කයින් ගන්න ඕන ඒක ඇහෙන් ගන්නත් බෑ කනින් ගන්නත් බෑ නාහෙන් ගන්නත් බෑ දිවෙන් ගන්නත් ඒවටයි කායික කොටස තියෙනවා ඒකයි කායය. ඒ කායික ස්පර්ශයක් ගන්නවා නම් ඒ කායික කොටසෙන් ගන්නවා. ඒක තියෙනවා කාය විඤ්ඤාණ. ඔය ඔක්කොගේම ගන්න වෙයි තව එකක් තියෙනවා. මනසට ගලා එන අරමුණු තියෙනවා. මලංච පරිච්ඡ ධම්මේ තියෙනවා. ඒ තරම් මනසට ගෝචරන ධර්ම කොටසක් තියෙනවා අති කිසි. අන්‍ය කොටස වංශගත කරනහම දැනීමක් එනවා. ඒ හේතුවේ මනස මුල් කරගෙන හදගත්තේ නැහැ කියනවා මනෝ විඥාන ඔක්කොම විඥාන එකයි. දැනීමේ ස්වභාවයෙන් ඒකයි. ඒ ස්වභාවයෙන්ගේ දැනීම විවිධක් හේතුරින් විවිධක් හේ හදගන්න ඉන්ද්‍රිය හයත් ඉස්සරහා ඉන්ද්‍රිය හය මුල් කරගෙන හයකට බෙදෙනවා. දැන් මේ බෙදෙන ක්‍රමයේ පෙන්න්නේ විඥාන ව්‍යාප්ත වෙලා යන්නේ. දැන් ඔය විදිහට ඇහෙන් ගන්න, කනින් ගන්න, නාසයෙන් ගන්න, දිවෙන් ගන්න, කයෙන් ගන්න හැරි ඒ හැටගන්නේ විඤ්ඤාණය ගත්තාම නාම රූප නිවදවන්න බෑ සමාන ඔක්කොම. ඒ සමස්තමයක් තියෙනවා. ඒකෙදි පාප විඤ්ඤාණ සහ පුණ්‍ය වශයෙන් දෙකකට බෙදෙනවා. සංකාර පුණ්‍ය වේද විඤ්ඤාණ පුණ්‍ය වේද. සංකාර අපුණ්‍ය වේද විඤ්ඤාණ අපුණ්‍ය වේද. සංකාර ආනිජාති වේද විඤ්ඤාණ ආනිජාති වේද. මෙන්න සමස්ත බෙදා ගන්න ක්‍රමයක් කියනවා. අර හයින් නවත්තන්නේ නැතුව විඥාන ප්‍රවේද හටගෙන තව ක්‍රමයක් තියෙනවා. සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේද. සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේද. සංඛාර ආනිජාභි වේද විඥාන ආනිජාභි. දැන් පුණ්‍ය විඥානයි පාප විඥානයි කියලා දෙකක් වුණා. දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන හයට බෙදුවොත් එහෙනම් පුණ්‍ය විඥාන මොනවද? පාප විඥාන මොනවද? ඒ බෙදාගෙක දැකගෙන ඉන්න හය ප්‍රතිනිමාකටදී එන හයක සීමා කරන්නේ දෙහි තවත් දෙක. දැන් පාප විඥාන විදලට පුණ්‍ය විඥාන විදල කොට. අභිධර්ම කියේ තවත් යම් රේ හිත විග්‍රහ කරන එකේ. ඒ පාප විඥාන කියන්නේ 12ට විතර. 12 කියලා විඥාන 12 ආකාරයෙන් හද ගන්න හැටි කියනවා. අකුසල විඥාන ලෝභ වශයෙන් 8යි. ද්වේෂ වශයෙන් 2යි, මෝහ වශයෙන් 2යි කියලා 12ට විතර. හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් ආශ්‍රය අපි පුණ්‍ය විඥාන අරගත්තා. සිත් අටක් හදාගත්තා. දානමය, සීලමය ආදි වශයෙන් ගන්න දස පුණ්‍යයන් කියන සාහත ගන්න සිත් වලින් අට ආකාරයකට බෙදුවා පුණ්‍ය විඥාන. මූලික වෙදි. ඒ අට ආකාරය කුසල වශයෙන් බෙදුවා, විපාක වශයෙන් බෙදුවා, ක්‍රියා වශයෙන් බෙදුවා. 24කට බෙදුවා. දැන් 24 ආකාරයක විඥාන තියෙනවා. ඒ විඥාන දැන් යාත්‍රේලන්නේ ධ්‍යාන හැටි වෙන්නේ නැහැ. එකින් එකට බෙදලා. ඊට පස්සේ එකක් හීන වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රණීත වශයෙන් බෙදුවා. එකක් තුන ගානේ ආයි බෙදුවා. හීන වශයෙන් ගත්තේ. හීනේ හීන, හීනේ මධ්‍යම, හීනේ උතුර ප්‍රියා තුනකට බෙදුවා. මධ්‍යම වශයෙන් ගත්තේ. මධ්‍යමේ හීන, මධ්‍යමේ මධ්‍යම, මධ්‍යමේ උතුර ප්‍රියා තුනකට බෙදුවා. උත්ෘෂ්ඨ වශයෙන් ගත්තේ. උත්ෘෂ්ඨයේ හීන, උත්ෘෂ්ඨයේ මධ්‍යම, උත්ෘෂ්ඨයේ උත්ෘෂ්ඨ කියලා බෙදුවා. ඊට පස්සේ ඒක අරගෙන උත්ෘෂ්ඨයේ උත්ෘෂ්ඨයේ උත්ෘෂ්ඨය ඒක මැදින් ඒක හි තවත් දෙන්න දැන් මේ හිත් බෙදලා ක්‍රමයෙන් දැන් සීමාවක් තියෙනවා එහෙනම් විඥාන විවිධත්වයේ වෙන ඔන්න ඒ ක්‍රමයෙන් දැන් නමුත් ඔබ තේරුම් ගන්න බැයි නම් මොකද කරන්නේ ධර්මයේ කියන එක ධර්මයේ සීමාවෙන් කියලා ක්‍රමයේ බෙල්ලා තියෙනවා ඒකේ බයයි ඒක විග්‍රහ කරගෙන යන්න තේරුම් ගන්න පොතේ ඔහොම එකක් කියලා නැහැ කියන එක ඔබ අහන්න පොතේ මොකද එහෙනම් බෙල්ලා තියෙන විඥාන හිනහ වෙලා තියෙන පොතේ හාමත් වෙලා ඉන්න බල්ලෙක් යා වලින් හේතු වෙච්ච එකට හාමත් බලු බවට පත් වෙච්ච විඥානයක වෙන මොකෙන්ද ඉන්නේ විඥාන ප්‍රවේද බෙදාගෙන බෙදාගෙන ගියාම කොහොම ගිහලා තව දෙනවා ඉන අදීම සයිඩ් වෙලි ඉන උදාර අහල දෙනවා දුක්ඛාරි සත්‍යයේ අපුරු අපමණ පද අප්‍රමාණ ව්‍යංජන අප්‍රමාණ බෙදීම අප්‍රමාණ දුක සමුදය වෙන්න අපුරු අප්‍රමාණ පද අප්‍රමාණ බෙදීම අප්‍රමාණයි ව්‍යංජන අප්‍රමාණ දුක නිරෝධය වෙන්න අපුරු අප්‍රමාණයි පද අප්‍රමාණයි බෙදීම අප්‍රමාණ දුක නිරෝධගාමී ප්‍රතිපදාරි සත්‍ය වෙන්න අපුරු අප්‍රමාණයි පද අප්‍රමාණයි බෙදීම අප්‍රමාණ මෙහෙම දේශනා කරන දුද්දී කො අප්‍රමාණය බෙදෙන ක්‍රමය නැ ජාති විදුක ජරා විදුක ඔච්චර පොඩි කියන ඔයින් එහා දුක ගැන කතා කරන්න එපා කො අප්‍රමාණය බෙදෙන කේ ටිකක් අපි දාගන්න ඉතින් මේ බෙදෙන ක්‍රමයේ කියන ධර්මානුකූලව චක්‍රය චක්‍රානුසාරයෙන් හදලා විග්‍රහ කරලා ගන්න හැටි ඔය ටිකේ මොලේ වේදනා ගන්න ගන්නේ නැතුව අර ජීවිතේක සීමා කරගෙන සීමා කරගෙන රටාවට පොදු කරලා තියෙන ඉතින් ඔයින් එහාට හිතන්න ඉඩ දීලා නැහැ භාෂා විසරදී කොන නිවන් දකින්න අනික කියන තේරුම් ගන්න බැහැ මොන භාෂා විසරදීද මේ දැන් අවුරුදු 700 විතර ඉතල හදාගත්ත භාෂාව දැනගත කෙනෙක් කොන නිවන් දකින්න කුරීත සෝපාක පුන්නාදාසි ආදි වශයෙන් නිවන් දකින්න ඔය පස්සේ කාලේ හදාගත්ත භාෂා විසරදී කියලා පොතරික් වම් මොන භාෂාවක් කියන්නේ බුදුරණන් වහන්සේලා මහදී ලෝකායත සාහසය ඉගෙන ගෙන නිවන් දකින්න පුළුවන් ඔවා තමයි ඉරගල උතේ එක්තරා සංස්කෘත භාෂාව ගැන දැනගත්ත වේදී දැනගත්ත දෙන්නේ මහණ වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීන් මේ මහගදී නිරුක්තියෙන් ඔබ වහන්සේ වෙන්නා තියෙනවා විකෘති කරනවා නම් දැන්පත් බිස්සුණු වහන්සේ අපි සංස්කෘතියේ භාෂාවට පරිවර්තනය කරන ලිඛිත භාෂාවට ගන්නද මොක බුදුසෙයිනි කියලා බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා ඔය මොකද්ද ඔබලා කියන්නේ නොපැහැදිලිත්තන්ගේ නොපැහැදිලිවට ඒ වගේම පැහැදිලිත්තන්ගේ මේ නොපැහැදිලිම තමයි. ඒ වගේම නොපැහැදිලිත්තන්ගේ නොපැහැදිලිම. පැහැදුන කෙනාට නොපැහැදිලිලා හේතු වෙනවා. නැත්නම් වැඩිෙන්න හේතු වෙන්නේ නැහැ. පැහැදිලි වැඩි වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒතර මේ ආකාරයෙන් ඇති වෙනා මේ தත්ත්වෙට පත්වෙන්න දිහා තමයි ඔබලා කියන්නේ. තහනම් කළා ඡන්දසේට පරිවර්තනය කරනවා වගේ සංස්කෘතියේ පරිවර්තනය කරන්න එපා කියලා. ජනපද නිරුක්තියක් කියනවා ජනපද නිරුක්තිය හතර දාන්න එපා කියලා. මේ ජනපද නිරුක්තියද මාගදී වාසාව විතර තියෙන ජනපද නිරුක්තිය කියන්නේ ඒක. ඒ ජනපදවල මිනිස්සු යමක් හඳුන්වනාට යම් කිසි වචනයක් භාවිත කරනවා. මනා දීනෝණින් යුත ඒ වචනේ කිව්වේ මොකද්ද කියලා හොයලා බලන්න. අදහස ගන්න. මේ අදහස අරගත්තල පස්සේ මේ අදහසෙන්ද ධර්මාවබෝධය ලැබෙන විදිහට ඒකෙන් කියලා බලන්න මේක නිකන් නිරුක්ති පරිණාම විදා යන්නේ. දැන් නිරුක්තියලන් යහදාගෙන භාෂාව සීමා කරගත්ත කොටු කරගත්ත වෙන එකට සීමා කරන්නේ අපි වේද නිරුක්ති ක්‍රමයේ වාහනේ හදාගත්තේ සීමා කරන තමයි නිරුක්ති කියලා කියන්නේ බුදුරණන් හදි දෙන දැන් පත්ත කියලා කියනවා පාත්‍රේ මේ මාගිනී භාෂාවෙන් කියන පත්ත කිව්වද තාපැත්තෙන් කියන සිත්ත කියනවා තාපැත්තෙන් ගුලාව කියනවා තාපැත්තෙන් කියන ධාතෝප කියනවා ඕකේ නියම වචනේ මේ පත්ත කියලා නැත්නම් ඕක සරණ කරන් යන්න එපා කියනවා බල ධාතෝප කියන්නේ මොකේද? ඒ කියන්නේ මේ පාත්‍රයේ ධාතෝප කියන්නේ අතේ නම් බල කියන්නේ ඒකට විරුද්ධ වෙන්න එපා. ජනපද නිරුක්තිය බාහිර අරින්න එපා. එන බුදුරජාණන් වහන්සේ ලස්සන පැහැදිලි කරලා දෙනවා තියෙනවා. ඒ නිසා අපි භාවිත කරන භාෂාවක් තියෙනවනේ. ඔය භාෂාව තුලින් දහම් අදහස එන්නේ විශ්ලේෂණය කරන්න පුළුවන්. අන්නේ ධාතෝපවදී පිළිසර ලැබෙනවා. ඒ ටික වැට්ටකට දාලා හිනාර පාලිය කියනවා කියලා ඒගොල්ලෝ දැන් අතිකේ කියන්නේ කියලා හැමතැන. කොහොමද අවබෝධ කරගන්නේ? ධර්මාවුදී නැති වෙන හේතුවක් ඕක. වැටෙහෙන විදිහක් නෑ. මේ බාලි භාෂා විසරදීක වෙලාවනේ කියන එක තෝරගන්න. එයා විසරදීක ඉන්නේ 60 වුණත් දෙවි ඉගෙන ගන්න. අසක් මුලක් නෑ, අතුරක් නෑ. විග්‍රහ කරගෙන ඉගෙන ගන්න. බුදුරණන් වහන්සේ ළඟ ගිහ ඉඳගෙන නැගිටි සෝවා ඵලයට පත් වෙනවා. උන්වහන්සේ ළඟ විතරක් නෙමෙයි ඊට පස්සේ රහතන් වහන්සේලා ධර්ම දේශනා කළා, ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු අවස්ථාවක් නෙමෙයි මොකද? දේශනාව අවසානයේ මාර්ගඵල අවබෝධය නැගිට්ටා. ඔය එකක්වත් ඉගෙන ගත්තේ නැති අය. හේතුව මොකද? ඒ අයගේ භාෂා විලාසයෙන් උන්වහන්සේලා ධර්ම දේශනා කළා දහම් අර්ථය වැටහෙන්නේ. අවශ්‍ය කරන්නේ දහම් අවබෝධයේ අර්ථය. පදත් එක හරම කරලා මේ ධර්ම අවබෝධය ලබා ගන්න වැස්සෝ වෙන හැඟ වෙනවා වැරදි. මේ ඔබ දකින්න ඕන. ඉතින් තමයි එකින් එකට සකස් වෙන ආකාරය විග්‍රහ කරන. චක්කුංච පරිච්ඡ රූපේච්ච උපදී චක්කු විඥාන. එනම් චක්කු විඥාන කියන එක අරගත්තා. මේකත් විග්‍රහයි. විඥාන කියලා පොඩ්ඩක් හදගන්න ක්‍රමයක් තියෙනවා දන්නේ. පාලිය වර්ගින ඔබ විග්‍රහ කරන්න ගියාම තේරෙන්නේ නැහැ. ඇහැට රූපයක් පේනකොට ඉතලා පේනවා. පේන රූපය දැක්කාට පස්සේ ඒ පෙනීම මුල් කරගෙන ඒ අරමුණු කරගෙන ආශ්‍රය හිත් වෙලක් හටගන්න. ඒ හටගන්න හිත් වෙලේ ඒ පෙනීමේ සීමාවෙදී ආපු දැනීම ඉක්මෝලාගේ හිත. ඒක හරි ලස්සනයි කියලා හරි. ඒක කැතයි කියලා හරි. අදහසක් අරගෙන ඊට පස්සේ ඒක තීරණය කරගන්න ලස්සන දේ ලක් කරගන්න ඕන වැරද ගන්න ඕන. ඇතුලේ මගේ ඇහැට මේ දෙම ඇඩ් කරන්න ඕනේ විහි කරන්න ඕනේ ඉවත් කරන්න ඕනේ. ඇලීමයි ගැටීමයි මුලාවයි හටගන්න. මෙන්න මේ දේ ඇලීමට ගැටීමට මුලාවට පස්සේ නිකන් හටගත්තොත් ඒ ආපු අරමුණ මුල් කරගෙන. ඒ හේතුවෙන් හටගන්නා විඥාන. විඥාන නෙමෙයි කියලා කියන්නේ. ඒකෙන් අඥානකමක් හටගන්න. විඥානයේ දැනුම් දීපු දේ වැරදි ආකල්පයෙන් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් තීරණය කරලා ඒ පරමත නිගමනය කරමු ඉඩක් ගොඩ නැගුවෝ. ඒවට කියනවා අඥාන. යථාර්ථය දැකලා අලෝභයෙන් අදීසයෙන් නමෝහයෙන් නිත්තර. යථාර්ථය යථාර්ථයේ තීරණයක් අරගෙන මේකට කියනවා ඥාන. ඒ දෙකද අඥාන සහ ඥාන දෙකද එකතු වෙන්නේ හේතුනේ මොකද්ද? ඉස්සෙල්ලාම දැනීමක් වශයෙන් ආව විඥාන. දැනීමක් වශයෙන් ආපේකට ලෝභ දේශ මොහ සම්බන්ධයක් නැහැ. අලෝභ දේශ සම්බන්ධ මොහ සම්බන්ධයක් නැහැ. අන්නේ කියනවා විපාක හිතා. දැනුණා. ඇහැට රූපයක් පේනුණා. කන්ට ශබ්දයක් ඇහුණා. නාසයට ගන්ධයක් දැනුණා. ඒ මැත්තේ මේ දැනීමක් තමයි ඇත්තනම් ඒක ලෝභ දේශ මොහ සම්බන්ධයක් නැහැ. අලෝභ දේශ සම්බන්ධයක් නැහැ. හැබැයි දැනීමේ ගොඩනගලා දුන්නා විඥාන. ඒක ඥාන නෙමෙයි. ඒක අඥානත් නෙමෙයි. ඥාන අඥාන දෙකට වැදේ පස්සේ. මෙන්න මේක අවිධර්මයේ සූක්ෂම චිත්ත විග්‍රහය කරලා බලනකොට මේ ඥාන අඥාන දෙකට වැදෙන්නේ ජවන් කියන අවස්ථාවේ. චිත්ත විදිහ චිත්තක්ෂණ 1000ක් යනවා. ඒකෙදි චක්කු විඥාන කියලා ඉස්සෙල්ලා මාර්ගයේ තමයි ඇහැට දැනෙච්ච එක. දැනෙච්ච එක ආපේක පිළිගත් අංශයක් වෙන එකක් කරන්නේ නැහැ කවුරු. හොද හෝ නරක හෝ ආපේක පිළිගත්. ඒක විමර්ශනය කරනවා. මේක ලැබෙන සංපාදිතේ සංකීර්ණ කියලා සිද්ද එකක් පහළනවා ගැජිත්තේවි. ඒක විපාක. විපාක භුක්තිය. ඒක රැදි යම් වේදනාවක් ඇද්ද? සසරිදි කරන ලද යහපත්යක් නම් ඉච්ඡප්‍රිය ආස්වාදයක් අරමුණු වෙලා. ඉච්ඡප්‍රිය ආස්වාද විපාකයක් දෙන විදිහට ඒක ඉච්ඡප්‍රිය අරමුණක් වශයෙන් ඇහැට අවු හැද වැදෙලා ඉන්නවා. ආස්වාදයයි. අනිත් විඥානයත් එක්ක ඊළඟ සංපාදිතේ සංකීර්ණ දෙකේ විපාක භුක්තිය ලබනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. මේ විපාක භුක්තිය ගත්තේ ඒක ආස්වාදයෙන් ඉඳගෙන යන්න හැදින අවිද්‍යාව තුනම මුල් කරගෙන ලෝක සත්‍ය. ඉතින් ඊළඟට ජීවණයක් වෙන චිත්තයක් වෙනවා ක්‍රියාන්ත කියලා එකට කියන්නේ ඒකත් ලෝභ දේශ මොහොතයි තින්නේ අලෝභ දේශ මොහොතයි තින්නේ. ඒක කියනවා ඔත්තබන කියලා. මේ චිත්ත විදියේ චිත්තක්ෂණ 1000ක් හැදිලා මේ භුක්තිය නැහැ. සියුම් විදියට බැලුවොත් විග්‍රහ කරලා තියෙන්නේ නැහැ. මෙන්න වෙදෙන්ට ආවද පස්සේ මොකද වෙන්නේ? අන්නේ තිනි අවිද්‍යාව සාගතන පුද්ගලයා. ඊට අනුකූල වන්නා වූ දෙයකින් ඔබ තීරණය කරනවා. ලෝභයේ දේසේ මෝහයේ මුල් කරගෙන ගතා තීරණයක් ඒක ලනුව භුක්තිය අනුව ඒපත් වල හඹා යන්න මොන විදිහෙන්ද හඹා යන්නේ කියලා. අන්නේ අදහස ගන්නකොට ගන්න තීරණය කරන්නා වූ ක්‍රියාවිලක් තියෙනවා අන්නේ කියන ඕතප. ලෝභයෙන් දේසේ මෝහයෙන් ගත නිගමනයක් නම් ක්‍රියාත්මක වීම නිගමනය කියලා දුන්නේ. ඊට අනුකූලව ජවන් හිත හතක් යනවා. මෙන්න මේ ජවන් හිත හත අඥාන. ලෝභය දේස මොහෙන් ගියෝ. ධර්මයේ අහලා දසවස්තුක විද්‍යා දෘෂ්ටියේ වැටෙන්නේ නැතුව ඒක සම්මාදිටියේ වැහැලා. ඒ සම්මා දසවස්තුක සම්මාදිටියේ යුතුව. ලෞකික වශයෙන් යම් කිසි පුද්ගලයෙක් යහපත් දෙයක් කරන්න හිතුවොත් දැප දර්ශනීය මුල් කරගෙන. සමාගයේ ඉදිරි ගමන ඉදිරි ක්‍රියාකාරීත්වයේ යහපත ක්‍රියාත්මක කරන්න හිතුවොත්. ඒක අලෝභ අධිේෂ අවෝහ කියන චෛතසික තුනක් එක්ක එකතුලා ඒක ඥාන කියලායි. ලෞකික ඥාන. අන්න විඥානවලින් බෙදිලා ගියාට පස්සේ තීරණය ආවට පස්සේ ඥාන සහ අඥාන දෙකේ වැට නැහැ. අඥාන වලට වැටෙන පව් පැත්ත පිළිලා. ඥාන වලට වැටෙන පින් පැත්ත පිළිලා. ඔය පිට පැත්තේ පව් පැත්තේ තියෙන ඔක්කොම අනිත්‍යයි දුකයි නැත්තයි ගැටි වෙනවනේ මට ඔය පස්සේ යන්න එකක් නෑ කියලා අදහස් කරලා ඉතින් නැස්සුවා නෑ ඔය දෙකේම සම්බන්ධ නෑ ක්‍රියාව ආපැටි චිතවිදී යන්නේ ඒක ලාභ ගන්න බැහැ කාටවත් චිතවිදී අකාරම් නම් චිත්තක 1000කට ගන්නකම් ඔක අතරමඟේ ලවස්සන්නේ කිසිම සමතෙක් නෑ කි චිත නියමයි ඉතින් ඒකේ ධවණේ වශයෙන් මේ පිළිබඳ ආපුදී මතකේ දුවන හැබැයි මතකේ දුවන්නේ ලෝභ දේශ මොහ අල්ලගෙනත් නෙමෙයි අලෝභ වාදීයන්ස් මොහ අල්ලගෙනත් නෙමෙයි එනවා උඩ කියනවා ක්‍රියා අනුරාපන්න හතේ ප්‍රියාති ජවනි ප්‍රියාව එනම් ලෝකේ ඥාතියේ ඥානත් නැහැ අඥානත් නැහැ ඒ දෙකනේ ප්‍රඥානගේ ප්‍රකාරී දැක්ක ප්‍රකාරී දැකලා ගියානම් උන්වහන්සේට ලෝකේ හා සම්බන්ධ ඉවරයි යථා ප්‍රකාරී දැකලා පස්සේ පිංගෝලින් ගල් අල්ලන්න දෙයක්වත් නැහැ පවෝලින් අල්ලන්න දෙයක්වත් නැහැ ওই දෙකේම සම්බන්ධය ළමන රුක්ති විඳ මට යන්න ආබන්ධයක් ඕකේ නැහැ හැබැයි චිත්ත විදියේ නතර කරලා වැඩි නිසා ජවන් හත යනකොට ওই ආකාරයේ යනවා ක්‍රියාවක් වශයෙන් ක්‍රියාජවන කියලා කියනවා ඒක. යම් කිසි පුද්ගලයෙක් ඒක මුල් කරගෙන ඒ රූපයේ කියන බලාපොරොත්තු අත්හැරපු මානසිකත්වයක් ඇති වෙනවා. අරූපයේ හිත පිටව ගන්න තැනක් ආවම නේද? අරූපාදින සමාපත්තිය කෙරුවොත් ආසාදී මනසට ගෝචර වෙයි. ඒක මාස හැබැයි නෙමෙයි. ඒක වනේන්ද්‍රිය ගෝචරයි. ඒකට වෙනවා ආහින්ජාවේ සංකාරයයි. අරුපාවදේ බබතලිය හොඳයි කියලා ගත්තොත් ඒ අවිද්‍යාව. ඒ තමයි ඒ නිගමනය කරන්නේ. නෑ වත්තමනේ කියලා තියෙන්නේ මොකද ඒ අපු මනෝද්වාරයට ආපු. ඔන්න ඔය කියන අවිද්‍යාව මුල් කරගෙන. එහෙනම් යාත් ලැබෙන්න ආව එක තියන ලෞකික වර්ණ මේ ලෝකේටයි ආනින්ජාවි සංකාරය. අවිද්‍යාවෙන් ගොඩ නැගෙන. ආනින්ජා පත්ත කියලා. මතු උත්පත්තියේ හේතු නොවන්සත් වෙන මානසිකත්වයක් ඇති වෙනවා. ඒ තමයි ආරි බුද්ධිලංගේ ආරි සතුන හතින් ඇති වෙනවා. මදුපාතින් හේතු වෙන නැති එකක් මෙහි කරලා ක්‍රියාන් සම්බන්ධව කියලා කෙලවර කරනවා. මේ පුඤ්ඤාදි සංකාර, අපුඤ්ඤාදි සංකාර, ආනිඤ්ඤාදි සංකාර නැගින්න ඔන්න ඔය ජවන් වල. චිත්ත විදියේ ජවන් තමයි ඒක තියෙන්නේ. විඥාන පහළ වෙන්නේ මුලදී විපාක වශයෙන්. ඥානාඥාන දෙක පහළලා ජවන් වලදී පින් හෝ පව් දෙකට යනවා. ඇහැට රූපයක් ගත්තා, කන්ට ශබ්දයක් ඇහුණා, නාසයට ගන්ධයක් ආවා, දිවට රසයක් ආවා, කයට පහසක් ආවා, මන ධර්මයක් ආවා. ඔය විදිහට තමයි තීනේ චිත්ත විදියේ ක්‍රියාකාරීත්වය යන්නේ. ඉතින් මේකේ සොයාගන්න මේ හැම එකකෙම හිතක් ආවන. ඒ හිතම තමයි මේ විඥාන කියන එක පොදුවේ අරගෙන මේ විග්‍රහ කරන්නයි ඥාන අඥාන කියන එකට දැම්මේ. මේක විග්‍රහ කරලා තේරුම් ගන්න පහදවල ප්‍රවේදෙම නැහැ. නමුත් පොදුවේ කතා කරන මේ හැම එකක්ම විඥානයක් කියලා. විඥාන වශයෙන් ගන්න විපාක විඥානේ එකක්. අනේ විපාක විඥානේ පටන් ගත්තට පස්සේ ඒ පටන් ගත්ත එකේ මුල් ධර්මයි දැන් අවිද්‍යාවෙන් වතපන කරලා යවන වලට පහල කරලා දුන්නාට පස්සේ තමයි සසර ගමන්ට හේතු වෙන්නව පින්පාවු දෙකේ වැටලා ක්‍රියාත්මක වෙන්නේ. ඒතොර යම්කි වේදනා සංඥා සංඛාර යම් තැනක හටගත්ත නම් ඒ චෛතසික විඥානයකින් තොරව හටගන්නේ නැහැ. එහෙනම් ජවන වලත් වේදනා සංඥා සංඛාර තියෙනවා. එහෙනම් ඉතිත් තියෙනවා විඥාන. හැබැයි මේ විඥානෙට ප්‍රවේද වෙන් කරලා ගන්නකොට කුසල් පැත්තේ ඥාන කිව්වා, අකුසල් පැත්තේ විඥානෙට අඥාන කිව්වා. ඥාන අඥාන දෙක විග්‍රහය දන්නේ විඥානෝ. ඒ දෙකම අයිති විඥානය දන විභාග විඥාන. ඒතරන් මේක අහේතුක විඥානයක් නේද? මුලින් හටගන්නේ. මුලින් විභාගයෙන් ඉඳන් හටගන්නේ. ඒ හිතේ අවසානයේ යව චිත්ත විදී නිසා සබ්බෙන්ද චිත්ත විදී දරව ඉන්ද්‍රිය පහෙම හෝ හයකින්ම වීති නැතුව හිත හටගන්නේ නේ. චිත්ත විදී හතාවක් තියෙන චිත්ත නියම. ඒක ඔබ තේරුම් ගන්න නිසා විඥාන කියන බොහෝ විග්‍රහයි. ඒ විග්‍රහයි තමයි තේරුම් ගන්න බැරි නිසා තමයි මේ hina වෙන්නේ. බල විඥානේ බලල් විඥානේ කියොත් එහෙම නෑනේ මොකේද විච විඥාන දෝරන්නේ ඉතින් විඥාකප්පේ ලැටි නැතිනේ මේ හරියට පරිත්‍සම්පාදයක් කරන කිසිම જાතියක් හටගන්න බැයි જાතිය random පරිත්‍සම්පාදයක් වෙනවා ඒ කියන්නේ එකම න්‍යාය ධර්මයේ තියෙන පරිත්‍සම්පාද චක්‍රය තුල අනුකූල ඇතේ විමර්ශන ගන්න පුළුවන් විදිහට දහම් දතියි එලා දකින්න බල්ලෙක් වෙන්නේ මෙහෙම හරකෙක් වෙන්නේ මෙහෙමයි ඉරුවෙක් වෙන්නේ මෙහෙමයි ඌරෙක් වෙන්නේ මෙහෙමයි මල්සෙක් වෙන්නේ මෙහෙමයි දෙවියෙක් වෙන්නේ මෙහෙමයි බ්‍රාහ්මීෙක් වෙන්නේ මෙහෙමයි ඉතිපත්න වෙනවා නම් මෙහෙමයි එන ඉතිපන්න වුණා නම් නිවන අවබෝධිය අන්තිම දුක නිදහස් මොකෙක් හරි වුණා නම් දුකේ පහළ වෙයි සපවාති දෙල දුක පහළ වෙයි ඒක විනා දැන් ජරා මරණයටපත් වෙන එක කෙරවර වෙන එක අනිත්‍ය දුක නැත කොටේ එක වෙන එක පහළ වෙන ලෝකේ නැහැ හොඳයි කියලා පහළ වෙන සවර්තනවා මෙන්න මේක දැකබලා මේ පොතලකත් පහළ වෙන එකේ වැඩක් නැහැ කියලා අත්හැරගලාද නිවන් මාර්ගය එතන නිවන් මාර්ගය වැඩි ඉතකද ඒක ගන්න ඕනේ මේ විඥාන කියන සීමා කරන්නේ නැතුව යථාර්ථය දකින්න ඕනේ. දැන් මේ රාග දේශ මොහ විඥාන ඇති වෙන ආයු දැන්කත් අපි විග්‍රහ කළා ඔය විග්‍රහ තුළින් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් රාගයේ හේතු වෙන අරමුණක් එනවා අරමුණක් එනකොට ඒකේ ස්වභාවයක් තියෙනවා ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඒක වළක්වන්න බැහැ කියලා බුද්ධයන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ ප්‍රියතාවය ප්‍රිය මధుර ස්වභාවය ලෝකයෙන් අහක් කරන්න බැහැ අප්‍රිය මధుර දේවල් අහක් කරන්නත් බැහැ ඥානවන්තයෝ ඒවා දැනින්න ඒවා ඇලින්නේ ගැටින්නේ නැත්නම් තමයි මනස හදාගන්න ප්‍රඥාවයි මනස පාලනය කරගන්න ඇලින්නේ හේතු වෙනව අයිනම මුලාවේ ඉන්න තාකල් මුලාන්ත ඇත තේරෙන්නේ නැති නිසා ඇලියවටපත් වෙනවා දැන් මේකට උපමාවක් වෙනවා මත්පැන්ට බොහොම විජු පුද්ගලෙයි ආසා කරන පුද්ගලෙයි ඔහු බලාපොරොත්තු වෙන මත්පැන් බඳුනක් ඔහුට ලැබෙන්න හරක් කරනවා ඔහුගේ විජුකම නිසා බොහෝ ප්‍රියමනාපයක් ඔහුට දක්වනවා සෝලේ වෙනසක් නැහැ සතියක් වෙනස අපේ ඉන්නේ නැහැ මත්වීමක් තියෙනවා බොන්න ලැහැත් වෙනකොට කෙනෙක් කියන හැබැයි ඔක වීපම ඔබ දකින්න තිකක් ඔහුගේ තියෙනවා ඔබට වහලාලා දෙනවා බල විවස් අතිය දෙකක් යනකොට ඔය කැවුත කුණු වෙලා බලවැල් කුණු වෙලා නෝ නැරෙන්න හැබැයි විවස් මත් වෙනවා දැන් වීපම තෝලක් තියෙනවා කොහොම දුන්නොත් එහෙම අර මිනිස්සු ඇත්ත වශයෙන්ම දැනගත්තා නම් ඒක වහලාලා තියෙනවා කියන එක ඇත්ත කියලා ඒක විවස් නිවාඩි ඔහුට මහ විනාශයක් වෙනවාමයි වැඩි කල යන්නේ කියලා ඒකත් දැක්කන ඔහු එක බොනවාද කියලා අහන ඔක දැනගත්තා නම් එයා ඒක බොන්න කැමති නෑ කොච්චර ආසාව නෝ බොන්නේ නෑ මොකද හේතුව බීමත්යෙන් ඇති වෙනා වූ යම් ආස්වාදයක් ඇද්ද ඒ වගේ දහස් කෝටියක් ලොකු එකකින් හද ගන්න ආදී ඔන්න ඔක දැක්ක දවසට අර ආසා මාත්‍රි වාසේ යන්නේ දත්තල වාසේ හැබැයි ඔක දැක්කම පස්සේ ඉඹර බැලුවොත් අර සුවඳ නැද්ද ඒක විරුවත් අර එළියේ එන්නේ නැද්ද එනවා ඒ වෙලාවක ඒක මහ විනාශයක් බව දැනගත්තා නම් පැත්ත බලාගෙන යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේකට උපමාවක් කියනවා. මෙබඳු වන්නා වූ කාම වස්තුන්ගේ ආධිනව දැකන වස්තු. එයාගේ මනස එක්තරා සත්‍යයට පත් වෙනවා. ඒකට උපමාවක් දේශනා කරනවා සාමාන්‍ය මිනිස්සුන්ව මුල් කරගෙන. මහ ගිනි අඟුරු වලක් කියනවා. දෙන්නේ තඩකින් අල්ලගෙන ඇදගෙන යනවා ගිනි අඟුරු වලනවා. අර මිනිස්සු ඔහුට ඇතුළේ තියෙන අදහස මොකද්ද කියලා අහන්න. මේ ගිනි අඟුරු වල දැක්කම පස්සේ ගිනි අඟුරු වලට දාන්න දෙන්නේ කටින් අල්ලගෙන අරගෙන යනවා ශක්තිමත් දෙන්නේ. දැන් අර පුදුර මොකටක්වත් මේ පැත්තට අඩිය තියන්න හදනවා. අඩියක් අඩියක් ගානේ ආපස්සට ගහන. මොකටක්වත් මම මේකට දැම්මොත් මහ භයානකයි කියලා ඒකෙන් බය වෙනවා කම්පා වෙනවා මිසක්. ඔහුනම් කැමති වෙන්නේ නැහැ කොහොමවත්ම අර ගිනි ගොඩට වැටෙන්න. මෙන්න මෙවාගේ කාම අරමුණු කොච්චර ආස්වාදී දැරුණා ආදීනියේ දැකලාද ගිනි අඟුරු වලක් හා සමානව ලකි කාමියෝ ගිනි අඟුරු වලකට උපමා කරලා කියලා දෙන්නේ මේ ස්වභාවයක හැටි මෙන්න මේවාගේ ආදීනව දකින්න ඕනේ ආසාව ඇති කරන්න ආස්වාදී දුරු කරන්න බෑ වස්තුව ඒ ආස්වාදී දැනෙන ස්වභාවයේ ආදීන රොලයක් නිසා අපි දලුම් කරන වස්තුවක් වටිනාකමක් හැදෙන නිගමනයක් ඇති කරලා අවිද්‍යාවේ නිගමන. ඔය අවිද්‍යාවේ නිගමන නිසා අයමත් වල හඹාගෙන ඉන්නේ. ආස්වාද විඳින ඉතින්. ඒ ආස්වාද වශයෙන් ගියහම අර කියන දුක් වලට ඒකාන්තයෙන් කොටු වෙලා දුක් විඳිනවා. ඊට හත්යන් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඔය ආස්වාද වශයෙන් යනවා. ආස්වාදී ආදීනෝ දැකලා ආස්වාද වස්තු ආදීනෝ දැකලාට ආදීනියේ දහස් ගානේ වැඩි වෙලා පේනවා ආස්වාදයක ඒ වගේම හරයක් නැති බව දකින්න. පොයසෝ යන ආස්වාදීතුමිය විදලා යෝරයක් කරන්න බැරි හරයක් ඇති. මිලින්නේ කියොත් දුකට ගොඩ ගහලා නැහැ ඒකේ වැදින්න. ඒකේ මිදෙන්නත් බැහැ. එහෙනම් දුකේ මිදෙන්න බැරිලා තියෙන හේතුව ඔය ආස්වාදී පස්සේ යන්නේ. ඇයි ආස්වාද පස්සේ යන්නේ? ආස්වාදී වටිනවා කියන දෘෂ්ටිය නිසා. ඇයි මේ දෘෂ්ටිය ආවේ? ආදීනව මෙනෙහි නොකරම නිසා. ආදීනව මෙනෙහි කරලා වැළුවා නම් ආස්වාද එක දකින්නට ආදීනව දාහ එක මොහොතේනවා. ඇයිද ගහන මොහොතක් යන්නේ ඉතින්? ආස්වාද එක දකින්න ආදීන දහවතක් කියලා අයිද එහෙනම් ආදීන යටපත් කළා ආස්වාදින් නැති හිටින බැරුවා මෙන්න මේ නිසා ආස්වාද මාත්‍රේක හිත හට ගන්න තියෙනවා යම් කාලෙක ඊට පස්සේ මොකද වෙන්නේ ඒ සමභාවයටපත් වුණ හිත සමාධියටපත් වුණාම ආස්වාදී ප්‍රියන් කැටිච්ච දෘෂ්තිය ඉවරයි ඊට පස්සේ උනේ ප්‍රිය භාවයක් ඒ පස්සේ හවයන බලාපොරොත්තු මාත් නැපන් නැතු යන එදාට රාගින් ඝප් වෙලා දේශින් දැවිලා මෝහයෙන් මුලා වෙලා හවයන මානසිකත්වයේ දුර්ලභ රාගත්වයයි සාධක්‍ය නිබ්බාන, දේසක්‍ය නිබ්බාන, මොහක්‍ය නිබ්බාන කියන සාන්ත බාරපත්. ඒ සාන්ත බාරපත් එකින් මේ මානසිකත්වය තුළ මතු සම්භාවයන් ශක්තිය නිකුත් කරන්නේ නැති නිසා අර ශක්ති විශේෂයන් නැහැ. ප්‍රභාසරයි විහිදෝර ශක්ති. ප්‍රභාසර කියන්නේ දෘෂ්ටි වශයෙන් කිසි දෙයක අල්ලපු එකක් නෙමෙයි. එන අන්තිම වර්ණාසන මොදි ප්‍රභාසර කිත්තේ පිටවුණහ උපදීන දෙයක් නැහැ. හිත හදගන්න කිසි හේතු පහල් කරපු කාරණේ ඉවරයි. පත හිත හදගන්න හේතු කිවිච් එකේ ගානකුත් නෑ. කෙනෙක් ඇල්ුවේ නැති නිසා ඔහු නොපිහිටි විඥාණයෙන් පිරිනිවන් පාර. එන විඥාණය කියන්නේ පාවති ගන්න හේතුඵල හඳුන් මේ මොහොතේ සකස් වෙන එක. මේ හේතු ධාරාව නතරකොට ඵලේ නැති වෙනවා. එන අවිද්‍යාවත් ඒවා හේස විරාග නිරෝධව සංඛාර නිරෝධව විඥාන නිරෝධ. නැයි අවිද්‍යාව තේසයන් අතර විරාගයේ නිරෝධයපත් කරන දාල සංකාර නිරෝධය. එදා කාලේදී අපි හබා යන්නේ නැහැ. අවිසංකාරවත්. නැයි අවිසංකාර නිරෝධ නම් අවිසංකාරයෙන් හටගන්නා යම් විඥානයක් ඇද ඒක නිරෝධය. එන ප්‍රතිසන්දි විඥානයක් නිරෝධය. ප්‍රතිසන්දියේ විඥානය සම්බන්ධ වෙන්නේ. ඒ ගමන කිලෝ. දැන් මොකද දකින්න ඕන විදිහ?